අයිබුවන් ආදරණීය දුවේ පුතේ, අද මා ඔබ සමග එකතු වන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන, රුහුණු ගුවන්විදුලිය මගින් විකාශනය කරන ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමගයි. අද මා ඔබට ඉදිරිපත් කරන්නේ 10 වන ශ්‍රේණිය ගෘහාර්ථික විද්‍යාව 6 වන පාඩමේන ආහාර කාණ්ඩ හා පෝෂක පදාර්ථ කියන පාඩමේ ආහාර කාණ්ඩ කියන කොටස පිළිබඳවයි. මෙම පාඩම ඉදිරිපත් කරන මම ගාල ඇල්පිටි අධ්‍යාපන කලාපයේ ගුරුකන්ද මහාවිද්‍යාලයේ සේවය කරන සුභාෂිනී ජයසේකර ගුරුතුමියයි. ආහාර යන මාතෘකාව දූපති අපිට ඔයාලට එච්චර නුහුරු මාතෘකාවක් නෙමෙයි. අපි දන්නව නේද දුවේ පුතේ, ඇයි ආහාර ගන්නේ, මොනවද ආහාර මගින් කෙරෙන කාර්යයන් වගේ සමහර කරුණු. ඔව්, ඒ වගේම ඉතාම වැදගත් වෙනවා අපි බලාපොරොත්තු වෙන කාර්යයන් සඳහා ආහාර ගැනීමේදී ආහාර වේල තුල විවිධත්වයක් ඇති කිරීමට වග බලා ගැනීම. මොකද්ද විවිධත්වයක් ඇති කිරීමට වග බලා ගැනීම? ඔබේ කෑම මේසයට මෙම විවිධත්වය ආවම දුවේ පුතේ, අපි කියනවා ඒකට සමබල ආහාර වේලක් කියලා. මොකද්ද එතනින් අදහස් කරන්නේ? සියලු පෝෂක පදාර්ථ සහිත සමබර ආහාර වේලක් මගින් අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා එක අපි ආහාර කාණ්ඩ කිරීම ගැන කරුණු සොයා බලමු ආදරණීය දුවේ පුතේ. දුවේ පුතේ කවි පන්ති කීපයක් තියෙනවා, අපි ඒකට පොඩ්ඩක් සමන් දෙමු. එතෙන්දී ඔබට තවත් මේ ගැන යම් අවබෝධයක් ආරම්භයේදී ලැබෙන්න පුළුවන්. කැකුළු සහල් බත් එළවලු අනාගෙන කොස්තෙල් අල බතලද නහර පිනවන කතුරු මුරුංගා ගොටු කළ නිමිති ඉසාරන ලක්පුලොවේ උපන් අපහට උරුම වුණ එලකිරි මී කිරිද එලු කිරි ගුණය පිරි අඹ රඹුටන් ගස් ලැබු ඈ රසය පිරි මීපැණි හකුරු වැලවරකාද ගුණ පිරි හිමිකම් කියයි දිවියට අපේ සුවය පිරි. ආගෙන හිටියා නේද දුවේ පුතේ කවි පන්තිය. කවිය පුරා කියන ආහාර වර්ග ගොඩක් ගැන ඔබ දන්නවා. එම ආහාරවල සමාන ලක්ෂණ තියෙනවා. එහෙම තිබුණා නේද දුවේ පුතේ? යම් සමාන ලක්ෂණ තිබුණා ඒ ආහාරවල. පිටිසහිත ඒවා, ඒ වගේම එළවලු, පළතුරු, කිරි වර්ග, පැණි සහ හකුරු වගේ සාමාන්‍ය කාණ්ඩගත කිරීම අපිට ඒ කවියේ පෙනෙන්න තිබුණා. දුවේ පුතේ, ආහාර කාණ්ඩගත කිරීම සහ ආහාර වේලේ විවිධත්වය ගැන කියද්දී අපේ රටේ සඳහා අවශ්‍ය නිෂ්පාදන ලබා ගැනීමට අවශ්‍ය වෙන ඉහළ ජෛව විවිධත්වයක් සහිත පරිසරයක් තියෙනවා. සත්ව පාලනයට, භෝග මගාවට පැණි හකුරු නිෂ්පාදනය, ස්මාලු සඳහා වූ නිෂ්පාදන කර්මාන්ත බොහෝ අපේ වටපිටාවේ දක්නට ලැබෙනවා. දුවේ පුතේ, අපේ පෙළපොතට අනුව නම්, එමෙත් අපේ පාඩමට අනුව නම් ආහාර කාණ්ඩ 8ක් 9ක් වගේ තියෙනවා. ඒ වගේම පුතාලා දන්නවා ආහාර පිරමිඩය. මේක පළවෙනි අවස්ථාව නෙමෙයි ඔයාලට ආහාර පිරමිඩය හම්බුණු. මම දන්නවා සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනය වගේ විෂයන් වලත් ඔබට ආහාර පිරමිඩය හමු වෙනවා. මේ පිරමිඩයේ බැලූ බැල්මට පැහැදිලිව කොටස් 6කට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ කොටස් 6කට කාණ්ඩගත කරලා තියෙනවා. අපි ප්‍රධාන ආහාර වේල් 3ට අමතරව දුවේ පුතේ තේ, කෝපි, එහෙම නැත්නම් වෙනත් බීම, යම් යම් කෙටි කෑම සමග මේ ආහාර වේල් 4 ගන්න පුරුදු වෙලා තියෙනවා. අන්න ඒ ගන්න ආහාර සහ ප්‍රධාන ආහාර වේල් එකතුව අපි ගන්නා සියලු ආහාර කාණ්ඩගත වෙනවා. එහිදී ඒවායේ සංයුතිය, ව්‍යුහය, පෝෂණාගය, ප්‍රයෝජන එහෙමත් නැත්නම් කෘත්‍ය යන කාරණා සැලකිල්ලට ගන්නවා. මොකද දුවේ පුතේ, අපි ආහාර කාණ්ඩගත කිරීමේදී ඒවායේ සංයුතිය, ව්‍යුහය, පෝෂණ අගය, ප්‍රයෝජන එහෙම නැත්නම් කෘත්‍ය යන කාරණා යන කරුණු සියල්ලම සැලකිල්ලට ගන්නවා. ඒ වගේම මොනවද පුතේ මේ කාණ්ඩගත කිරීමේදී අපිට සඳහන් කරන්න පුළුවන්? ඒ එක් ආහාර කාණ්ඩවලට සුවිශේෂී වූ පෝෂක පදාර්ථත් තියෙනවා. දුව පුතා, ඔයාලගේ පෙළ පොතේ මේ කාණ්ඩ කිරීම කිහිපයක් ගැන අපි කතා කරමු. දැන් අපි දන්නවා පළමුවෙන්ම තියෙනවා මොනවද? පළමුවෙන්ම තියෙනවා පුතේ ධාන්‍යහත් දාන නිෂ්පාදිත. ඔබ දන්නවා ශ්‍රී ලංකාව කියලා කියන්නේ බොහෝමයක් කෘෂිකර්මාන්තය පැත්තර නැඹුරු වුණු රටක්. අපිට මේ පළවෙනි කාණ්ඩේ ආහාර සොයා ගැනීම, සපයා ගැනීම, ගෙවත්තෙන් ලබා ගැනීම එච්චරම අපහසු නෑ. අපේ දෛනික ආහාර වේලේ ප්‍රධානිය. එහෙම නැත්නම් මූලිකත්වය ගන්නේ ධාන්‍ය දාන නිෂ්පාදිත වලින්. පුතාලා එක දන්නව නේද පුතේ? දැන් ඔයාලා අද දවසේ ගත්ත ආහාර මතක් කරගන්නකෝ. මේදි පියලි එකක් සහිත ඇට වර්ග. මොකද පුතේ, පියලි එකක් සහිත ඇට වර්ග වන සහල්, කුරක්කන්, පඩිරිඟු, මෙනේරි වගේ ඒවා. ඒ වගේම ඒ වයින් සකස් කරගත් ආප්ප, පිට්ටු, රොටි, නූඩ්ස් වගේ ආහාර සඳහන් කරන්න පුළුවන්. මේවායි මේ පිෂ්ඨය බහුලයි. විශේෂයෙන්ම මේවායේ පිෂ්ඨය බහුලයි. හාල්ලටේ පිටත තියනවා පුතේ නිවුඩ්. මොකද පුතේ, නිවුඩ්. නැත්නම් ඒකට කියනවා තව නමක්, ඔයාලා අහලා ඇති සමහර විට, කුරුට්ට. මේ කුරුට්ට කියන කොටසේ අඩංගු වෙනවා විශේෂයෙන්ම B1, බී කාණ්ඩයේ B1. එමත් නැත්නම් තයමින් කියන විටමිනේ. ඒ වගේම මේ ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිතවල තියෙනවා ප්‍රෝටීන් යම් ප්‍රමාණයක්. යම් පමණ ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඒ වගේම දුවේ පුතේ විශේෂයි තන්තු. එහෙම නැත්නම් ආහාර විද්‍යාදී කියන එකට සෙලියුලෝස්. අපි ආයේ කියනවා කිඳි. මේකත් හරීම ප්‍රයෝජනවත් අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට. හාල් තැඹීමේදී පෝෂණ කොටස් හාල් ඇටය ඇතුළට උරා ගන්නවා. එහිදී පෝෂණාගය ඔබගේ බත් පංගුවේ තවත් වැඩි කරනවා. මෙම කොටස ආහාර පිරමිඩේ පහළම කොටසේ දැක්වෙනවා. ආහාර පිරමිඩේ පහළම කොටසේ ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත කියන කොටස තියෙනවා. ශරීරයට ශක්තිය සැපීම ප්‍රධාන සැපීමේ ප්‍රධාන කාණ්ඩය මෙම ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත මගින් කෙරෙනවා. අල වර්ග හා පිෂ්ඨය අඩංගු ඵල කියන කොටසත් දෛනිකව ශක්තිය සපයනවා. දූලා පුතාලා සාමාන්‍යයෙන් දන්නමනේ අල වර්ග, බතල, මඤ්ඤොක්කා, කිරි අල වගේම ඔය වැල්ලල වර්ග. ඒ වගේම තවත් කියවෙනව පුතේ පිෂ්ඨය අඩංගු ඵල. මොනවද පිෂ්ඨය අඩංගු ඵල? කොස්, දෙල් වගේ ගෙඩි ආහාර. ඔව්, කොස් දෙල් වලත් මේ කොටස මේ කාණ්ඩයට අයත් වෙනවා. අපි බලමු පුතේ තවත් කාණ්ඩයක් ගැන ඔබේ පොතේ තියෙන එළවලු. දේ පුතේ ඔයාලා දන්නවා ගොඩාක් තියෙන එළවලු වර්ග. ඒ වගේම මේවා අපි වර්ග කරනවා. අපි පුතාලට මතක ඇති විශේෂයෙන්ම ප්‍රායෝගික හතාක්ෂණ කුසලතා විෂයේදී අපි මේවා කාණ්ඩ කරා. මොනවද? කොළ එළවලු, කරල් එළවලු, ගෙඩි එළවලු, අල සහිත එළවලු වගේ අපිට මේක පොඩි වර්ගීකරණයක් ඇතුළට දාන්න පුළුවන්. දූපතා, ඔයාලා දැනගන්න ඕන මේ කාණ්ඩේ පෝෂණ ගුණ වගේම, ඒ කියන්නේ එළවලු ආහාරවල පෝෂණමය ගුණය වගේම ඖෂධීය ගුණත් තියෙනවා. ශාකාහාරවල තන්තු අඩංගුයි. ඒ වගේම එහෙම නැත්නම් අපි කියනවා කිඳි. ආහාර විද්‍යාවේදී මං ආයෙ සඳහන් කරනවා දූපතේ සෙලියුලෝස්. මේ කියන කොටස ආහාර ජීර්ණය පහසු කරලා මලබද්ධය වළක්වනවා. මොකක්ද? මලබද්ධය. ඔබගේ මල මෘදු බවට පත් කරන්න ඇඹරීම පහසු කරන්න මේ කෙඳි උදව් වෙනවා. එළුළු කාණ්ඩේ පලා වර්ග කියන කොටසේ ඛනිජ වර්ග තියෙනවා. විශේෂයෙන් ගොටුකල තම්පලාවල වැඩි යකඩ ප්‍රමාණයක්. ගොටුකල තම්පලාවල වැඩි යකඩ ප්‍රමාණයක්. කහපැහැ එළවලු වල ඒ විටමින් තියෙනවා. කහපැහැ එළවලු වල තියෙන ඒ විටමින් වලට අපි කියනවා දූපිතේ බීටා කැරොටින් කියලා. කොහොමද හඳුන්වන්නේ බීටා කැරොටින්? අපි ඉදිරියේදී විටමින් වර්ගීකරණයේ සාකච්ඡා කරද්දී දූපිතේ මේ ගැන වැඩිපුර සාකච්ඡා කරනවා. අපගේ ශරීරය ආරක්ෂා කිරීමේ කාර්යයට එළවලු බොහෝම උදව් කරනවා. විශේෂයෙන් අමුෙන් ගත හැකි සියලු එළවලු ඉතා වැදගත් මෙහෙයක් ශරීරයට ඉටු කරනවා. එළවලු හා සමාන ශාක පල තමා පළතුරු. මොනවද පුතේ? ඒකත් ශාක කොටසක්. මොනවද පළතුරු? මෙම කාණ්ඩ දෙකම සමාන ගති පෙන්වනවාද පුතේ? ඔගලොන්ට දැන් සාකච්ඡා කරගෙන යනකොට දැනීමි මෙම කාණ්ඩ දෙකම සමාන ගති ලක්ෂණ පෙන්눔 කරනවා. පළතුරුරත් කෙඳි තියෙනවා. ඔයාලා දන්නවා දැන් කෙඳි. එහෙම නැත්නම් තන්තු වල ප්‍රයෝජන. පුතාලකන ගස් ලැබු අඹ අන්නාසි වගේ කහපැහැ එළඹල් පළතුරු වලත් බීටා කැරොටින් නැමැති ඒ විටමිනය තියෙනවා. ඒ වගේම පොටෑසියම් කැල්සියම් වගේ ඛනිජ. ඔන පුතේ මතක තියාගන්න පොටෑසියම් කැල්සියම් වගේ ඛනිජ තියෙනවා. පුතේ ඛනිජවල ප්‍රයෝජන අපි ඉදිරියේදී වෙනත් පාඩම්වලදී සාකච්ඡා කරනවා. දුවේ පුතේ අම්මෙලවලු සහ පළතුරු කියන්නේ සී විටමින් ලබා දෙන ප්‍රධාන ප්‍රභවය. ඔබ පුතාලා දැනට ඇත්තටම මම දන්නවා විටමින් වර්ගීකරණය ඉගෙන නොගත්තට සී විටමින් වල ප්‍රයෝජන. සී විටමින් ලබා දෙන ප්‍රධාන ප්‍රභවයන් තමයි පුතේ එළවලු සහ පළතුරු. එහෙම නැත්නම් අමුෙන් ගත හැකි ශාක ආහාර. දැන් ගන්න පුතේ ඔයාලා ගස් ලැබු අන්නාසි පේර බෙරළු වගේ පළතුරු වල විශේෂයෙන්ම තියෙනවා පුතේ ඒ සහ සී විටමින්. ඒවා හඳුන්වන්නේ පුතේ ප්‍රතිඔක්සිකාරක ලෙස කටයුතු කරනවා. මේ පළතුරු වල තියෙන ගස් ලැබු අන්නාසි පේර බෙරළු වල තියෙන ඒ සහ සී විටමින් ප්‍රතිඔක්සිකාරක ලෙස කටයුතු කරනවා. මොකද පුතේ මේ ප්‍රතිඔක්සිකාරක කියන්නේ? මේක අලුත් වචනයක්. හැබැයි පුතේ මතක තියාගන්න මේ ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් පිළිකා ඇතුළු නිදන්ගත රෝග වැළඳීමේ අවදානම අඩු කරනවා. අපි දන්නවා දැන් ලෝකයේ පුරාම විශේෂයෙන්ම ලංකාවේ බෝ නොවන රෝග බොහෝමයක් පුතාලා ඇහිලා තියෙනවා. පුතාලා දන්නවා. ඉතාමත්ම වැදගත් වෙන කාර්යයක් ශරීරයට එකතු කරනවා පුතේ මේ ප්‍රතිඔක්සිකාරක. මේ වගේ ඒහා විටමින් සී අඩංගු එළවලු පළතුරු පොදුවේ ගත්තම රුධිර නාලවල මේද තැන්පත් වීම අවම කරනවා. සමහර පිළිකා රෝග පාලනය වගේම රුධිර නාල අවහිරතා රෝග පාලනයට මේ කාණ්ඩය තුල ඇති මේ ප්‍රතිඔක්සිකාරක ගුණය හේතු වෙනවා. අපිට වෛද්‍යවරු කියනවා පුතේ වැඩිපුර පළතුරු එළවලු ආහාරයට එකතු කරගන්න කියලා. ඇත්තටම අඩු වියදමකින් ලබා ගන්න පුළුවන් පළතුරු එළවලු තියෙනවා. ඔබේ ගෙවත් එක් තියෙනවා. හැබැයි අපිට තියෙන පුතේ මේ ගැන නොදනුවත්කම. විශේෂයෙන්ම දුල පුතාලා දන්න අනිත් ආහාර වර්ග තියෙනවා. මම කැමති කතා කරන්න පුතේ සත්වමය ආහාර හා නිෂ්පාදන කියලා. සත්වමය ආහාර හා නිෂ්පාදන. දැන් පුතාලා දන්නවා ප්‍රාතාකුල දිගනගෙන තියෙන නිෂ්පාදනේ. ආහාරයක් ගත්තම ඒකේ නිෂ්පාදන බලමු. මස් මාළු කිරි බිත්තර ඊළඟට සැමන් ජාඩි වගේ නිෂ්පාදිත ආහාර. විශේෂයෙන් පුතේ මාළු වල ඔමෙගා 3 තියෙනවා. මේ ඔමෙගා 3 එහෙම නැත්නම් ෆිෂ් ඔයිල් කියනවා. මේක හරි වැදගත් මිනිස් ශරීරයට. මේක මේද අම්ලය. මේ මේද අම්ලය නිරෝගී භාවයට ඉතාමත්ම හේතු වෙනවා. මේවා තියෙන්නේ පුතේ මාළු අක්මා තෙල් වල. අපි මාළු ආහාරයට එක් කරගත්තම මේ මේදේ අපිට ලැබෙනවා. දූල පුතාලා දන්නවනේ හෘදය ආශ්‍රිත රෝග, අධික රුධිර පීඩනය වගේ. මේ වගේ රෝග තියෙන අයට මාළු ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි. මොකද ඒගොල්ලන්ට ගන්න පුළුවන් ආහාර සීමා සහිතයි. එතෙන්දි මාළු ආහාරයට එකතු කර ගැනීම හරිම වැදගත්. සත්ව ආහාරවලත් ඒ විටමින් බහුලව තියෙනවා දුව පුතේ. අපි ඒව හඳුන්වන්නේ රෙටිනෝල් කියලා. කොහොමද සත්වාහාරවල තියෙන ඒ විටමින් පුතේ අපි හඳුන්වන්නේ රෙටිනෝල් කියලා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ කාණ්ඩයේ සම්පූර්ණ ප්‍රෝටීන්, එහෙම නැත්නම් දුවේ පුතේ ජෛවගෙන් ඉහළ ප්‍රෝටීන් තියෙනවා. අපි මේ ප්‍රෝටීන් වර්ගීකරණය ඉගෙන ගනිද්දී ඉදිරියේදී මේ සම්පූර්ණ ප්‍රෝටීන්, අඩක් සම්පූර්ණ ප්‍රෝටීන්, එහෙම නැත්නම් ජෛවගෙන් ඉහළ ප්‍රෝටීන් ගැන ඉගෙන ගන්නවා දුවේ පුතේ. යකඩ වැනි ඛනිජ ලවණ ලැබෙන ප්‍රභවයක් තමා විශේෂයෙන්ම සත්ව ආහාර. ඊළඟට දුවේ පුතේ දෙපියලි ඇට වර්ග ගැන අපි කතා කරනවා. දූපති ඒවත් අපි කාණ්ඩයකට එකතු කරගන්නවා. පෙඟින්න දැම්මට පස්සේ, එහෙම නැත්නම් ඉව්වට පස්සේ අට වර්ග කොටස් දෙකකට වෙන් වෙනවා. පෙති දෙකකට වගේ වෙන් වෙනවා දූල පුතාලා දැකලා ඇති. අපි ඒව හඳුන්වන්නේ රණිල ශාකවල පළ විදියට. දැන් දූපතේ දඹල, මෑ, බෝංචි නොමේරු කරල් විදියටනේ අපි ආහාරයට එකතු කරගන්නේ. එතකොට මේරු කරල් වල පලාවරණය, එහෙමත් නැත්නම් පොත්ත ඉවත් කළා අපි ඇට ආහාරයට එකතු කරගන්නවා. විශේෂයෙන්ම මුං, මෑ, උඳු, කව්පි, පරිප්පු, මේවා බීජ සහිත රණිල භෝගවලට ගන්නවා. මේවායි අසම්පූර්ණ ප්‍රෝටීන් අඩංගු වෙනවා. දුවේ පුතේ තවත් කාණ්ඩයක් වෙන තෙල් සහ මේද ගැන මම කැමතියි කතා කරන්න. තෙල් සහ මේද ශරීරයට තවත් අත්‍යවශ්‍ය පෝෂක සංඝටක සපයන දුල පුතාලා දන්නවා මේවා තෙල් සහ මේද ගැන. මේවායි විටමින් ඒ, ඩී, ඊ, කේ වැනි අත්‍යවශ්‍ය විටමින් වර්ග ශරීරයට උරා ගැනීමටද මේදය අත්‍යවශ්‍ය වෙනවා. දුවේ පුතේ මතක තියාගන්න, ශක්තිජනක ආහාරයක් වෙන මේදය හා තෙල් ආහාරයට පෝෂණය විතරක් නෙමෙයි, රසය, සුවඳ, ආහාර ගැනීමට රුචිකත්වයක් ඇති කරනවා. මන් දන්න දුවලා, දුවගේ වයසේ අය විශේෂයෙන්ම ඔය බදින ලද ආහාර බයිට් වර්ගනේ තෙල් බේරි බේරි ආහාරයට එකතු කරගන්න පුදුම කැමැත්තක් දක්වනවා. අධික මේදය අපිට අපි රෝගී කරනවා දුවේ පුතේ. දැන් ඔයාලා දන්නවා ස්ථූලතාවය, එහෙම නැත්නම් මහත් වීම, ඇත්තරම මේ මහත් වීමට බලපාන එක් ප්‍රධාන කාරණයක් තමයි අධික ලෙස ශරීරයේ මේදය තැන්පත් වීම. ඒ වගේම තමයි සමහර මේදාම්ල, සම්පෘප්ත මේදාම්ල වැඩිපුර ගත්තම් රුධිර නාල අවහිර වෙනවා. ඒ වගේම හද රෝග සහ මේ අධික මේදය සීනි බවට, එහෙම නැත්නම් දියවැඩියාව බවට පත් වෙලා ඔබව රෝගී කරනවා. ඒක නිසා අපි මේදේ ආහාරයට එකතු කර ගැනීමේදී ප්‍රවේසම් වෙන්න ඕනේ. මොකද අපි ක්‍රියාශීලී නොවන අපි, වෙහෙස වී වැඩ නොකරන අපි මේ කාණ්ඩයේ මේ කොටස ආහාරවලට එකතු කර ගැනීමේදී ප්‍රවේසම් වෙන්න ඕනේ. ඔයාලා හරි කැමතියි පැණි රස ආහාරවලට නේද දුවේ පුතේ? පැණි, හකුරු, දෝසි, ටොපි, චොක්ලට්, බූන්දි වගේ ආහාර. මම දන්නවා ඔයාලා කියනකොටත් මේ ගැන හරි ආසයි. ඒ වගේම පැණි බීම, මම දන්නවා ඔයාලා පුතේ හරි කැමති මේ සීතකල හෝ සීත නොකල පැණි රස බීම. මම මේ කතා කරන්නේ පුතේ ඔබ ගෙදර හදාගන්න පළතුරු බීම ගැන නෙමෙයි, වෙළඳ පොලේ ඔබ මිල දී ගන්න පැණි බීම. පුතේ මේවායේ තියෙන්නේ විශේෂයෙන්ම හිස් කැලරි. මේකට කියනවා හිස් කැලරි. අපි ඒ ගැන කතා කරමු. ශරීරයට ශක්තිය සපයනවා. මොකද තියෙන්නේ පැණි රස සීනිනේ. ඒ වගේම මේ මෙහි කැලරි අගය වැඩි. අපිට පුළුවන් පුතේ ටික වෙලාවක් අපේ බඩගින්න පමා කරන්න. මොනවයින්ද මේ හිස් කැලරි මගින්? නමුත් මේවට හිස් කැලරි කියලා තමයි කියන්නේ. බීම වීදුරුවක පුතේ ඔයාලා දන්නේ නැතුවාට සීනි හැඳි 8ක් 9ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඔබ මතක තියාගන්න ඕනේ වතුර සහ සීනි නැත්තම් මොනත් හෝ වර්ණකයක් විතරයි මේවායේ තියෙන්නේ. ඔබ අධික ලෙස ක්‍රියාශීලී නොවී නිතර නිතර මේ විදිහට බීම ගත්තොත් ඔබේ ශරීරයේ අධික ලෙස ශක්තිය තැම්පත් වෙනවා. රුධිර සීනි මට්ටම ඉහළ යනවා. මෙම් පාඩමේ හමු වෙන ආහාර කාණ්ඩගත කරන ලද රූපමය කොටස ඔබට කොටසක් ඔබට හමු වෙනවා. දුවේ පුතේ ඒ තමා ආහාර පිරමීඩය. දීර්ඝව මෙතෙක් කතා කර තොරතුරු ඉතා සංක්ෂිප්තව, එහෙම නැත්නම් ඉතා කෙටියෙන් එහි ඇතුළත් කරලා තියෙනවා. හොඳට බලන්න දුවේ පුතේ. දීර්ඝ පාඩමක් ඒ පිරමීඩය ඇතුලේ තියෙනවා. අපි සඳහන් කර සියලුම ආහාර කාණ්ඩ අඩු වැඩි වශයෙන් පරිභෝජනයේ සඳහා සුදුසු රටාවකට මොකකටද සුදුසු රටාවකට ගොනුපොරොත්තුක් තමයි ආහාර පිරමීඩය කියන්නේ. දෛනික ආහාර වේල්වල අඩංගු කර යුතු ආහාර ප්‍රමාණ සහ වර්ග නිවරදුව හඳුනා ගන්න මේක ලොකු උදව්වක් වෙනවා. දුවේපුතේ අපි අද සාකච්ඡා කරපු ආහාර කාණ්ඩ පාඩමට අදාළව මම පුතාලට පැවරුමක් දෙන්න සූදානම් වෙනවා. මම හිතනවා මේ පැවරුම කරගෙන යද්දී පුතාලට මේ පාඩම ඇතුළෙන්ම පුතාලා සමන් දීපු පාඩම ඇතුළෙන්ම තොරතුරු සපයන්න පුළුවන් වේ. මේ ප්‍රශ්න ටික පුතාලගේ පැවරුම් පොතේ ලියා ගන්න දුවේපුතේ. පළවෙනි ප්‍රශ්නය, ආහාර වේලක වැඩිපුර ප්‍රමාණයක් අඩංගු විය යුත්තේ කුමන කාණ්ඩයට අයත් ආහාරද? දෙවැනි ප්‍රශ්නය, එම ආහාර වර්ග වැඩිපුර අඩංගු කිරීමට හේතු මොනවාද? තුන්වෙනි ප්‍රශ්නය, ආහාර කාණ්ඩගත කිරීමේදී ඔබ ඉගෙනගත් ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන ඒහා සී විටමින් අඩංගු ආහාර කාණ්ඩ නම් කරන්න. හතරවෙනි ප්‍රශ්නය, අප ආහාර වේලක මද වශයෙන් නැතහොත් සුළු වශයෙන් අඩංගු කළ යුතු කාණ්ඩ මොනවාද? පස්වෙනි ප්‍රශ්නය, එළවලු හා පළතුරු මෙන්ම ධාන්‍ය ආහාරවල විශේෂ කොටසක් වන තන්තුමය කොටසෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්න. දුවේපුතේ මතක තියාගන්න ඔයාලා, මේ ඉගෙනුම දුවේපුතේ ඔබේ විභාග සමහාම පමණක් නෙමෙයි. මේ දැනුම සහ තොරතුරු රැස් කර ගැනීම ඔබගේ අනාගත ජීවිතයට ඉතාම වටිනවා. ඔබ යම් දවසක පවුලේ වගකීම් අතදරනවා. ඔබ එදාට ආහාර සමග වැඩි ගනුදෙනුවකට යනවා. තමාගේ පවුල සහ පවුලේ සමාජිකයන් වෙනුවෙන් ඔබ තෝරන නිවැරදි ආහාර රටාව සඳහා මේ දැනුම ගොඩාක් ඔයාලට උදව් වේවි. අපේ දූල පුතාලට ඒ මගින් සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජන සමාජයක් කරා ඔබේ පවුලේ සමාජිකයන් යොමු කරන්න හැකි වේවි. දුවේ පුතේ ඔයාලා සමග ආහාර කාණ්ඩ පාඩම ගැන කතා කරපු මම ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටි අධ්‍යාපන කලාපයේ ගුරුකන්ද මහා විද්‍යාලයේ ගෘහාර්ථික විද්‍යාව උගන්වන සුභාෂිනී ගුරුතුමිය. මම ඔයාලා සියලු දෙනාටම ජයග්‍රහණයම ප්‍රාර්ථනා කරනවා දුවේ පුතේ. තෙරුවන් සරණයි.